ั่นมาเลยඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ.
සතර බඹ විහෙර නේද? සතර බ්‍රහ්ම විහෙර නේද? දැන් සතර කමඨහන්ද? අහහ. දුක්ඛ බුද්ධ ගුණ මෛත්‍රී අසුභ මරණ සති. මේ හතර තමයි. ඔව්. දැන් මෙහෙමයි. දැන් මේ සතර කමඨහන් ආනාපාන සතිය වෙනි භාවනාවට මුලින් කරලා තියෙන්න ඕනේ. එතකොට ආනාපාන සතිය වෙනි භාවනාවක් කරන්න පහසු වෙනවා. ඔබට කියන්නේ චතුරාරක්ෂා කියලා. චතුරාරක්ෂා කියන්නේ හතර පැත්තකින් ආරක්ෂාවක්. බුදුගුණ වැඩීමෙන් ශ්‍රද්ධාව රැකෙනවා. මෛත්‍රිය වැඩීමෙන් සත්‍යයෙන් පුජ්‍යලංගෙන් එන වීර්තිලා කරදර ආරක්ෂා වෙනවා. අසුභේ වැඩීමෙන් ජීවිතය පිළිබඳව ඇලීම් වලින් හිත ආරක්ෂා වෙනවා. ඊළඟට මරණ සතිය වැඩීමෙන් අප්‍රමාද වීම නිසා ප්‍රමාදයෙන් ආරක්ෂා වෙනවා. මේ හතරෙන් ආරක්ෂා වුණහම තමයි භාවනාව කොයි හරි දියුණු කරගන්න පුළුවන්. ඔය හතර වැඩුවාම වඩා ප්‍රයත්න බොහෝ පහසු වෙනවා. ඊට පස්සේ ආනාපාන සතිය ගන්න. ආනාපාන සතියෙන් කරන්නේ සමථ භාවනාවෙන් ධ්‍යාන වැඩීමනේ. ධ්‍යාන වැඩීම නිසා ඊට පස්සේ ඉතිරි කර්මස්ථාන දැන් අපි ඉද්දත් තී සාකාර ධ්‍යාන, අසුබ ධ්‍යාන, මෛත්‍රී ධ්‍යාන, කරුණා මුදිතා උපේක්ෂා ධ්‍යාන, පසෙන් ධ්‍යාන ඔක්කොම දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා ආනාපානයට හැරෙන්නයි අර හතර වඩන්නේ. ඔව්. එහෙම තමයි අපිට හිත සම්මාදි වෙන්නේ හිත තැම්පත් වෙන්නේ යම් විදිහකින් දෙයක් පුරුදු කරන්න ඕනේ කියන්නේ. කිසි හයියෙන් කියන්නේ Taman දැහෙන්නේ. Taman නේ. ඔව් 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 ඔව්. ඉතින් කවුරුත් නැත්නම් තවත් හයියෙන් කිව්වත් Taman නේ. ඒ මොකද අර හිතට මේ නිදිමත එනවාට. දැන් නිදිමත වළක්වන්න හේතු හතක් වෙන එකක් තමයි ශබ්ද නගලා කීම. ඒකෝ නිදිමත අගෑරෙනවා. උකටගෙන සජ්ජහයනා කියන යවුනාට අර මහන්සි නැතුව ඒක ගානකට කියන්නේ ඒකට කමන්නේ කිසි වරදක් නෑ. ඔව්. දැන් තමන්ගේ ශරීරයේ තියෙන පෘථිවි ආපෝ තේජෝ වායෝ ඒවා කියන ක්‍රම රාශියකට බලන්න. ඒන් ප්‍රධාන ක්‍රම තියෙන හතරක්. සසම්භාර සංකේප, සසම්භාර විභක්ති, සලක්ෂණ සංකේප, සලක්ෂණ විභක්ති කියලා සතරාකාරිකින් තියෙන ප්‍රධාන වශයෙන් ධාතු මනසිකාරය. ඊට වඩා අතිරේකව තව තියෙන 13 ආකාරයක්. ඒවා තිබු මොසියොන් කොටස්. ඒක තින් ඒක වර්ණ කෙනෙකුට තමයි කියන්න ඕන නැත්නම් පැටලෙනවා. සසම්භාර සංකේප කියන්නේ ගොඩ පිටින් කෙටියෙන් හිතන එකයි. ඒ කියන්නේ මේ දැන් ඔන්න අපි හිතමු මේ කයෙහි පඨවි කේශා පඨවි දාතු ලෝම පඨවි දාති කියලා කොටස් 20ක් තියෙනවානේ මත්තුලුම් ගන්දක්වා ඒත් එක මේ ශරීරයේ කේශා ලෝම අනසාදාන්ත සච්චෝ කියලා මත්තුලුම් ගම් මේ කොටස පඨවි දාතු කියලා නේ ගොඩක් එකට එකතු කරලා කෙටියෙන් හිතුවා ඒක සසම්භාර සංකේතයකින් සසර පුරුදු කරපු භාවනාව දූන්ම නුවණ දියුණු කෙනෙකුට ලේසියෙන් සමාධි වෙනවා. ඊළඟ සසම්භාර විභක්ති. සසම්භාර විභක්ති කියන්නේ අර එකක් එකක් ගානේ එකක් එකක් ගානේ මෙනෙහි කරනවා. කේශා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු, නඛා පඨවි ධාතු, දන්තා පඨවි ධාතු හොම එකක් එකක් ගානේ ඒ සතර ධාතු වඩනවා මෙනෙහි කරනවා. ඒක සසම්භාර විභක්ති. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වායි හතරක මොහොම තමයි කියන්නේ. දැන් කෙටියෙන් කියනකොට තේසාසිත මත්තලුංගන් දක්වා පඨවි ධාතුවයි. පිට්ඨාසිත මුත්තන් දක්වා ආපෝ ධාතුවයි. සංතාප තේජෝ ධාතුවේ සිට පරිපාක තේජෝ ධාතුව දක්වා සතර තේජෝ ධාතුවයි. ඒ වගේම උද්ධංගම වාතේසිත අස්වාස ප්‍රස්වාස වාස දක්වා හය කොටස වායු ධාතුවයි. කොහොම හිතන එක සසම්භාර සංකේත. ඊළඟට මේ 42 වෙන් කොට එකක් එකක් ගන්න කියනවා. හේසා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු, නඛා පඨවි ධාතු 20. පිත්තම් ආපෝ ධාතු, සෙම්මං ආපෝ ධාතු, රුබ්බෝ ආපෝ ධාතු, ලෝහිතං ආපෝ ධාතු කියලා 12 එකක් එකක් ගන්න ආපෝ ධාතු කියලා මෙනෙහි කරනවා. ඊළඟට සංසාප තේජෝ ධාතු, පරිධාන තේජෝ ධාතු, ජීර්ණ ඡේදෝ ධාතු, පරිපාඨක තේජෝ ධාතු එකක් එකක් ගන්න තේජෝ ධාතු බලනවා. උද්ධංගම වාතේ වායෝ ධාතු, අධෝම වායෝ වායෝ ධාතු, එවාගෙම කුච්චසේ වාතේ වායෝ ධාතු, කොට්ටසේ වාතේ වායෝ ධාතු, අංගමංගානුසාරී වායේ වාතේ වායෝ ධාතු, අස්සාස පස්සාස වාතේ වායෝ ධාතු එකක් ගන්න ඒ 42 බාන. ඔකට සසම්භාර විභක්ති කියලා කියනවා. ඊළඟට සලක්කන සංකේප. සලක්කන සංකේප කියන්නේ ඊට වඩා තවත් අර්ථේරුමක්. ඒක තේරුම පඨවි ධාතුවේහි සලක්කන සංකේප. පඨවි ධාතුවේහි තද්ද ලක්ෂණේ කේශාවෙහි පඨවි තද්ද ලක්ෂණේ පඨවි ධාතු, ලෝමාවෙහි තද්ද ලක්ෂණේ පඨවි ධාතු, නසායේ පතද්ද ලක්ෂණේ පඨවි ධාතු කියලා තද්ද ලක්ෂණ වශයෙන් 20 බලනවා. ඊළඟට ආපෝ ධාතු 12, තේජෝ ධාතු 4, වායු ධාතු 4 එකක් එකක් ගානේ බලනවා. ඒක සසම්භාර මේ සලක්කන සංකේත. සලක්කන කියන්නේ සුවකී ලක්ෂණ වශයෙන් කෙටිකින් බලනවා. ඊට පස්සේ බලනවා සලක්කන විභාගය. ඒක බොහෝම පැතිරිච්ච එකක්. ඉතින් ඒක බලනකොට අත්ථීමස්මින් කායේ කේසා දෙතේ සතර ධාතුව කියන්නේ පන්නා වූ මේ කයෙහි හිසකේනම් පට හිසකේ එනම් කොට ධාතු කොටසක් ඇත්තේය. හිසකේ මේ ශරීරයේහි හිස විලාසරි සමමත පිහිටියා වූ හිසකේ වනාහි යම් සේවනාහි තුඹසක් මත පිට හටගත් ඊතන මාපිට තුඹසේ මාපිට ඊතන හටගත් හේයයි නොදන්නා හොදි ඊතනද අපිවනාහි තුඹස මත පිට හටගත් ගැත්තේමි නොදන්නා හොද මෙසේ ඕනෝම් පිළිබඳව ආභෝග සමන්නාහර නැත්තාසේ හිස වේලා සිටි සම නොදන්නේය මාපිට කේසයෝ ඇත්තේයයිද කේසයෝද මාපි හිසනා මත පිටායත්තෝ යයි නොදන්නේද මෙසේ ඕ නෝම් පිළිබඳව ආභෝග සමන්නාහර මනසිකාරණෙත්තෝය. ඔහොම එකක් එකක් ගානේ ලෝමා දම්හා දන්තා එකක් එකක් ගානේ උපමා සංසන්දනය කරමින් ඒ කොට්ටාස එකක් පාසා තියෙන සතර ධාතු වෙන් කරගන්නවා. දැන් කේශාවෙහි කියනවා සද්ද ලක්ෂණයනේ. එහෙම තියෙනවා ආපෝ ධාතු, එහෙම තියෙනවා තේජෝ ධාතු, එහෙම තියෙනවා වායෝ ධාතු. එකක් ගානේ ওই හතර බලන්න තියෙනවා. කේශාවේ තද්ද ලක්ෂණේ පඨවි ධාතු, කේශාවේ ආබන්දන ලක්ෂණේ ආපෝ ධාතු, කේශාවේ සීතුෂ්ණ ලක්ෂණේ තේජෝ ධාතු, කේශාවේ චලවෙන පොම්බන ලක්ෂණේ වායෝ ධාතු. ඔහොම එකක් පාසා හතර හතරම බලනවා. එතකොට පඨවි කොට්ටාස 20 සතර ධාතු, ආපෝ කොට්ටාස 12 සතර ධාතු, තේජෝ කොට්ටාස 4 සතර ධාතු, වායෝ ධාතු කොට්ටාස 6 ඒ සතර ධාතු. ඔහොම එකක් පාසා බැන්නේ සසම්භාර විභක්ති. ඒ කියන්නේ සලක්කන විභක්ති. ශෝකී ලක්ෂණ වශයෙන් ධාතු කොටස බෙද බෙදා බැලීම. ඔන්න ඔය සලස්මල තියෙනවා. තමයි සඳහන් කළේ අර මෙහි අපි දීලා ඇති කර්මස්ථාන ප්‍රදීපේ කියන පොතක්. ඒකෙත් තියෙනවා. තව තියෙනවා මේ සතිපට්ඨාන භාවනා කියලා පොතක් ඒකේ ඇති. ඒක තියෙනවා ධාතු මනසිකාර සවිස්තරෝ. මේ කිදුන්නේ කමෙහෙද තියෙන්නේ මේ පුස්තකාලෙද? අන්න හරියකින් කැමතිනම් ෆොටෝ කොපි අරගෙන භාවිතාවට ගන්න පුළුවන්. ඒ සතිපට්ඨාන භාවනා කියන පොතේ තමයි සවිස්තරෝ තියෙන්නේ. ඒ කියන්නේ සතිපට්ඨාන කර්මස්ථාන විශේෂකම තෝරලා තියෙන එකනේ. කර්මස්ථාන ප්‍රදීපෙත් තියෙනවා. ඊළඟට සමසපලිස් කර්මස්ථාන කියන පොතකුත් එතන ඇති. ඒකෙත් තියෙනවා. ඒක ඇච්චර සවිස්තර කරලා නැහැ අර සතිපට්ඨාන දැක්වුව නිසා. ඒකෙත් බොහෝම නුවණ වැඩෙන පිංක මේ භාවනාවක් කියන්නේ කායිස් ගෝචර වෙන්නේ බුද්ධ චරිතයටයි. බුද්ධ චරිතයට තමයි ওই භාවනා හතරක් තියෙන මරණානුස්සතිය, උපසමානුස්සතිය, ධාතුමනසිකාරය, ආහාර පටිකුල සංඥා හතර. අනිත් ඒවාට වඩා එයත් දැන් පැහැදිලිව වැටෙන නිසා. ඕ ඒ ගාථා තුනේම කරන්නේ සතර කමඨයන් තමයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං ඒකට එතන බුද්ධ ගුණ. සත්තා සදාහන්ත සුඛී අවේරා මෛත්‍රිය. කායෝ jigucchō sakalo dugando asubaya gacchanti sabbē maraṇaṁ ahañca marana sati oy hatarama gāthā sunī tiyenne ekaka budhu guna mul kota ekaka daham guna ekaka sangha guna mul kota me satra kamaṭhāma gælapenna hadāpu gāthāva āha hondai bohoma hondai bohoma hondai tēruma danagena kiyana hondai dannāne eka hondai දැන් සංඝික දාන දීමේදී සංඝයාගේ කාලයක් තියෙනවානේ උදේවරු ඉරවර වෙන්නේ ඉස්සර සංඝයාට ඒ ආමිෂ ජාති පරිභෝග කරගන්න පුළුවන් නේ. දැන් වැඩ ඉන්න සංඝ පිරිස දානේ වන්දලා තව ඉතුරුයි නේ. එතකොට ඉරවරන තුරු ටිකක් බලාපොරොත්තු වෙන එක වටිනවා තවත් භික්ෂුන් වහන්සේලා ඒ විදි කියලා. එතකන් ඒ ටික මේ සංකම්පණයේ වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ නේ. එහෙම ආවේ නැත්නම් 12න් පස්සේ ඒ සංඝයාට සංඝසතු කළ ආහාර පාන වෙන යාවකාලික දේවල් 12න් පස්සේ සංඝයාට අවශ්‍ය නැහැ. ඒක අපතේ යන දෙයක්, අහක දාන දෙයක්. ඉතින් සංඝයාට වත්පිළිවෙත් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. වත්පිළිවෙත් කරනවා කියන්නේ සංඝයාට උපස්ථාන කළානේ, ආවසේව කළානේ. එහෙම කෙනෙකුට කිසි වරදක් නැහැ. සංඝයා හිතින් අත්හරිනවා. ඉතින් අර කා සභා ගන්න පුළුවන් කෑම જાති තියෙනවා නම් පළතුරු, ඒ කිරිපිටි, ඒ සභා ගන්න දේවල් සංඝයාට ඒක වෙන් කළා තියන්න පුළුවන්. ඒක අපි ගන්න අවශ්‍ය නැහැ නේ. අනිත් ඒ අහක දාන්න තියෙන දේ තමයි. නැත්නම් ඉඳුල්ලා යන්නේ. බුද්ධ පූජා ගැන කියන්නේ ඒකයි. බුද්ධ පූජාව අස්කරනකොට සතිපොඩි දැම්ම කියලා පාපිකුත් නැහැ. අසරණියෙකුට දුන්න කියලා පාපිකුත් නැහැ. යම් හේකින් තමන්ද ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් වත්පිළිවෙත් කළ ගන්න කැපයි. මල්ලාසනිය සුද්ධ කරලා, පරමල්ලාස් කරලා, බුද්ධ පූජා භාජන සෝදලා පිළිලා තියලා ඒ ඔක්කොම වත්පිළිවෙත්. ඒක කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරිදක් නේ. හැබැයි ඉතින් බුද්ධ පූජා බෙදනකොට හා මේක මට තමයි කියලා හිතන්නේ. එහෙම ඉතින් බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. අර ඉතින් එහෙම කතාවක් තියෙනවා. එහෙමත් හම්බ වෙන්නේ නැහැ. ඒක කෙලින්ම බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට අපි කැපකල පූජා කරනවා. දැන් ඊට පස්සේ කරන්න අස්කරණේකනේ. දැන් පරමල් හස් කරන්නේ. එයාගේ වතා. ගස්ඛලීපේ. කොහොමවත් විකාල වෙන්නේ ඉස්සෙල්ලා අස්කරන්නට ඕන. අස්කල අපත යන දේ තමයි මේ කෙනෙකුට සතෙකුට ගියම වරදක් නැති. අපේ පඬිතුක සාමණේස කියන ඇහි පන්සලේක මේ අපි හිටිය පන්සලේ වෙන පන්සලක ඉතින් හැමදාම එතන ආවසේම කරන කැපකරු කැපකරු කියන්නේ නිකන් දුල් කන් දෙන මිනිස්සෙ බුද්ධ පූජා බෙදනට බලහන් ඉන්න එක දවසක් කියන අද මුන් ඇට බෙදන්න එපා ඒ මොකද කියලා හන්න මට හැම්බිරිස්සාව. ඒ කියන්නේ ඒකට ගිජු වෙලා නේ. එතකොට ඒක පිනක් වෙන්නේ. කියනක් වෙන්න දැන් එහෙයි ගල් දුව ටිස්සර ආවා ගියා වැහිසීය කියලා කියන්නේ. වැහිසීය කියන්නේ ඔන්න වැහිණේ තදාස වලට එයාගේ ශාරීරිකය උඩ බල බල වඳිනවා. ඉර වඳිනවා. ඉරට වඳිනවා. සිහි කල්පනා අඩු මිනිසයා කාට කරදරයක් නැහැ. ඈත ඉඳලා එන්නේ අපි ආරණ්‍යයට හැම දෙක තුනක් පයින් යවදගෙන සීනිගම ඉඳලා එනවා ගල්ගුවට. ඉතින් ඇවිල්ලා මෙයාටින් ඔය මොන මොන හරි කරනවා. අමදිනවා හරි මොන හරි කරනවා. ඉතින් බුද්ධ පූජා බෙදනකට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ. ඉතින් බුද්ධ පූජා අස්කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. කැපකරු කෙනෙක් තමස් කරොත් එයා ගන්නේ නැහැ. අනික ඉතින් අපේ හාමුදුරන්ගේ වසක් තියෙන කැපකරුවන්ද ඉඳ තියන්නේ එයත් මේවා සුද්ධ පාවිච්චි කරනවා. එතකොට මේ බුද්ධ පූජාව අස්කරන ලාට මෙයා එනවාගේ භාජනය අරගෙන. ඉතින් ඒකට ඕනේ දාන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන්නම තමයි ගන්නෙ. කැපකරුවම ගෙනන් දැම්ම ගන්නෙ බැන් බැන යනවා. එදාට කන්නේ නැහැ. ඉතින් ඒ වගේ පුජ්‍යලෝත් ඉන්නවා ඉතින් ටික කලයි තුපස්සේ ආවේ නැහැ ඉතින් නැති වෙන්නේ. අර සමහරුන් ඉතින් ඒක මහා මේ මොකද යා දන්නවනේ කොහොම පිරිසිදුවට මේක තියෙන්නේ කියලා. ඉඳුල් වෙලා නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේලා වන්දන කරන සමහර ඉඳුල් වෙනවා කියලා හිතනවා. මේ තරමට සමහරුන්ගේ ජීවිත දෙකම තියෙනවා. ඒ නිසා මහත්වය දැන් මේ බුද්ධ පූජා අස්කිරීමේදී ඒක අපතයන් දෙයක්. ඒක අස්කරණයක දැන් සතේ හිටියක් නැතත් මේක සතුට සතු පිණිස වේවා කියලා දැම්මනම් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන තින් සතේ ගණීවි තින් අසරණේ කාවෝ තයාට දුන්නවර දක් නැහැ. බඩගිනි කාර්යයක් වෙනවන ආගන්තුකේ කව නම් වර දක් නැහැ. Tamannak අවශ්‍යතාවක් තියෙනවා නම් මොන හරි ඉදාද ආහාර නැති හේතුවක් වගේ දෙයකින් වත් පිළිවෙත් කරලා වෙන භාජනයක් අරගෙන ගන්න පුළුවන්. ඉස්සර අපටෝක තියෙන බය ගන්න ලැකලා තුනේවා මේ වේලලා කුඩුකොල හුලඟ අරින්න ඕනේ නැත්නම් වලක්කපල වල දහන්න ඕනේ නලු ඒකට බුදුරජාන් වහන්සේගේ සමහර වචන නිසා ඒ සූකර මද්දවේ කාටවත් දෙන්න දෙපා කිව්වනේ අනිත් දාන භික්ෂුන්ට දෙන්න සූකර මද්දවේ තථාගතයන් වහන්සේ දියලා ඉතුරු නම් වලක්කපල වල දාන්න කිව්වා ඒ අවස්ථානුකූලව ඒ මොකද ඒ සූකර මද්දවේට මේ සක්වල වාසේ දෙවියන්ගේ දිව්‍ය ඕජස් එකතු කරන දිව්‍ය අමෘතය. ඒක කෙනෙකුට දිරවන්න බෑ. බුදු කෙනෙකුට නෑ. ඒකයි අර එපා කියන්නේ ඒක දිරවන්න බෑ. දැන් අර මේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා බුදුරජාන් වහන්සේට දෙන්න ගෙන අනිත් කිරිබත් භාජනය ගත්තේ නෑනේ. මම මේ බණ කියලා හරියට නටලා ගන්න එකක් වගේ ඒක මට කැපනේ කියලා ආපසු ගත්තේ නැතු ඉන්නකොට ඇහ මේකට දැන් මම මොකද කරන්නේ ඉතින් උනාස උපදේශ දුන්නා ඔකෝ එක්කෝ තනකොළ නැති බිමට දාන්න තනකොළ හිටියොත් සතුන් විනාශ වෙනවා තනකොළ ගොඩේ දැම්ම එම් නැත්නම් පණුවන් නැති සතුන් නැති වතුර දාන්න කියලා ඒ මොකද ඒ සතුන් නැති වතුර දැම්මේ සතෙකුට මේක දිරවන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේට යමක් යමේ පූජා කරන්න ගත්තනම් ඕකට දිව්‍ය අමෘත එකතු කරනවා. ඒක වෙන කෙනෙකුට දිරවන්න බෑ. ඒකයි කිය අදහස.
පස් චිලිචිලි ගාන ගිනි ගත්තා.
ඔව් දුන් දාන්න පටන් ගත්තා. ගිනි දැම්ම නෙමෙයි දුන් දාන්න පටන් ගත්තා. ඒකේ තියෙන ශක්තිය. පස්සේ මිනිහා බොහොම කැටි ගැනිලා පාමුලේ වැද වැල්ලා කිව්වා මේ මම තේරුම් ගත්තා මට සමා වෙන්න මම පැවිදි වෙන්නත් ඕනේ කියලා. පස්සේ පැවිදි වුණා අර රහත් වුණා. ඒ වෙලාවේ නෙවෙයි පස්සේ වෙලාවේ ඔක්කොම බාහිර දීලා ඉන්නේ. අර බුදුරජාණන් වහන්සේ දාන වුණාට වැඩි යන්නේ මේ මොනවා රහත් වෙන්න පිණ තියෙන එකට මඟ පාදන්න වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ ಗುಣ කියලා තමන්ගේ ಗುಣ කියලා ඒකෙන් ලැබිට දෙයක් ගන්නෙ නෑ. ඒක කැපනේ. කාටවත් ඒ සවිද්දන්ට කැපනේ. තමන් ಗುಣ ප්‍රකාශ කරලා ගන්නවා. බුදුජාණන් වහන්සේ අදිෂ්ඨාන නොකරම සමහර දේවල් සිදු වෙනවා. අදිෂ්ඨාන කළ සමහර දේවල් සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවදාගෙන පින්දපාත ගමනක් වඩින්න ඕන නම් උන්වහන්සේ බුදුරැස් අකුලා ගන්නෙ නෑ. ස්වභාවයෙන් බුදුරැස් විහිදෙන එකයි සිරිත අදිෂ්ඨාන නැතුව එදාට බුදුරජාණන් අකුණන්නේ නැතුව කියනවා. එතකොට ගන්ධ කුටිය ඉලිපත්යෙන් ශ්‍රීපත් වල තියෙනකොටම පටන් ගන්නවා බුදුරජාණන් විහිදෙන්නේ. සමහර දවසල පියවර පියවරක් වාසන් නෙළුම්මල් කියනවා. ඒව අදිෂ්ඨාන කළා නෙමෙයි. පිනේ හැටි. සම හැම විටම පොළවේ ගල් කැට කැබිලිටි කටු කණු ඒවා තියෙනම ඔක්කොම දෙපැත්තට ඉවත් වෙනවා. පොළවේ ගැඹුරක් තියෙනවා නම් වලක් ඕක සමතලා වෙනවා. කුසක් තියෙනවා නම් ඕක මට්ටම් වෙනවා. මඩක් තියෙනවා නම් මඩ වේලෙනවා. ඉතින් පොළව සාමාන්‍යයෙන් මේ පලස් එළෙම වාගේ උන්වහන්සේගේ ත්‍රිපතල පිළිගන්න සකස් වෙනවා. ඒ ඔක්කොම අදිෂ්ඨානෙ නෙමෙයි. ඒක කිනේ හැටි. කිනියන් පුණ්‍ය පාරමිතාන භාවය. අර බුදුරජාණන් විහිදීමක් අදිෂ්ඨානෙ නෙමෙයි. අදිෂ්ඨානෙන් කරන්නේ ඒක වළක්වන එකයි. නැත්තම් හැම වෙලාවෙම බුදුරජාණන් විහිදෙනවා. ඒ එතකොට දැන් අදිෂ්ඨාන නොකරමු දැන් මිනිස්සු පැලඳි ආභරණ දිලිසෙන්න ගන්නවා. තූර්ය භාණ්ඩ තිබූ තැන් වල ඉබේම මිහිරි යඳින් නාද වෙනවා. දැන් ඇත්තෝ කුංච නාද කරනවා. අස්සෝ හේසාරව කියලා අස්වැංග නාද කරනවා. එතකොට උඩ ඉගිලින පියාසට කරන පක්ෂීන් බිමට බහිනවා. බැල නාද කරනවා. එතකොට මේ ගොදුරු ගමින් හිටිය කමින් හිටිය සිව්පාව හරක් එළුව බැටළුව මුව ඔක්කොම නවත්තනවා. ඒ වගේම අර මුහුදේ දැන් ඒ වෙලාවේ හැටියට බුදුරජාස් පේනවා නම් ජලයේකට ජලයේන මාළුව පව හෙල්ලෙන්නේ නැතු ඉන්නවා. වරළු පොට හොල්ලන්නේ නැතු. ඒ තරමට අර උන්වහන්සේගේ ඉතින් අර පාරමිතා ප්‍රාතිහාර්යයක්. ඒක අදිෂ්ඨානයක් නෙමෙයි දෙවියෝ කරනා නෙමෙයි. දෙවියන් කරන්න දෙයක් නෙමෙයි. ඒක තමයි ඉතින් සිදු වෙනවා. සත්‍ය අවබෝධ කරගෙන ඔව් මහත්මියෝ මෙහෙමයි ත්‍රිපිටකයේ නොකියපු ත්‍රිපිටකයේ යථා සත්‍යයෙන් නොඇසූ අයට සැක ඇති වෙනවා නේ. දැන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍ය මිනිසෙක් නිමි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නේ. මහා ප්‍රදාන සූත්‍රය ඊළඟට ලක්ෂණ සූත්‍රයේ දීඝනිකාය කෙලින් මුන්නවාසේගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කරපුවා තියෙනවා. ඒවා අනිත්‍යයට ගොතන්න බෑ. ඒ සූත්‍රය තරම්ම සාරවත් දේවල්. අනික දැන් උන්වහන්සේ තමන් වහන්සේ ගැන නොකිය බුදුරුන් ගැන සිදුවෙන දේවල් කියලා තියෙනවා. දැන් බුද්ධ වාසයේ කියවනකොට ලස්සනට පේන එක එක බුදුරයන් වහන්සේලා සිදුවෙච්ච තත්ත්වයන් නේ. එහෙමනම් ඉතින් මුළු තුන් පිටකේම බුදු කෙනෝගේ නෙමෙයි අනිත්‍යයගේ කියලා කියන්න වෙනවා. ඒකවල බුද්ධ ධර්මයක් නෑ නේද? ඒක අපට ලොකු අවාසියක් නේ. අවාසියක් කියන්නේ අතරමං වීමක්. බුදු ධර්මයේ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේට විපාක වාරණුම දුෂ්කර ක්‍රියා කරන්න සිදු වෙන එක ධර්මතාවක්. ඒ කාලේ බුදුරැස් නැහැ. ඒ කාලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ තිබුණා. උපතින් ලැබිච්ච වනේම. ඒ ඔක්කොම ගිලා බැස්සා. ඒ කියන්නේ ශාරීරියේ තවස් සිසුපස්සේ පාවචන කිරීම නිසා ශාරීරියෙන් පිටින්ම ඇටසැකිල්ලක් වෙන මට්ටමට ගිලා බැස්සා. අර කොම මහා පුරුෂ ලක්ෂණ පවා සංග වී ගියා. ඊට පස්සේ දවස් 15ක් තරම් කෙටි කාලය තුල උනාසි පින්න පාත වැළඳීමෙන් පස්සේ දවස් 15ක් තරම් ඉතා කෙටි කාලයක් තුල මේ අවුරුදු 6ක් රස වෙච්ච ශාරීරියේ යථාර්ථයෙන් පුෂ්ටිමත් සකස් වුණා. එතකොට බුදු වෙන දවසේ ඉබේම ශරීරාලෝකයේ විහිදෙනවලු බුදු වෙන ඉස්සර. අර සුජාතාගේ කාළි දාසි එහෙන් බය වුණේ ඒකනේ. දේවතාවෙක් ගිමට බැලලා ඉන්නවා කියන්නේ. ඒ ඔක්කොම අර ඇත්තට මේ අපි කියනවා නම් බුද්ධ ජීවිතයක් කියන්නේ පාරමිතා නිර්මාණයක්. පාරමිතා නෙමෙයි කුසල සම්භාරයක නිර්මාණයක්. එතකොට උන්වහන්සේ අවශ්‍යතාවුව පුජ්‍යලයන්ට අඳුනගන්න බැරි හැටියට වන්නේ වෙලාවල් තියෙනවා. දැන් අඟුලිමාලයට ගියේ කවුද කියලා අඳුනන්න බැ. පැවිද්දෙක් විතරයි දැනගන්න පුළුවන්. දැන් අර එක උපාසිකාවක් කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් හැන්දක් දෙන උපාසිකාව. කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උසෙන් බොහෝම සමීපයි. ඒ වගේම මඟත් බොහෝම ශක්තිමන්තයි. මේ පරිපූර්ණයි. ඉතින් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ගන්නකොට හා මේ මගේ පුතා හා උඳුරෝ නේද කියලා පම්පිරිසේ බෙදුවා. ටිකක් බඹගානගෙන මින්නේ කාශ්‍යප රහතන් වහන්සේ. අනේ මට වැරදුනා කියලා දුවගෙන ගින් අර පාත්‍රයට අත දාලා පිරිසේ ගත්. එවෙලාවේ බුදුරජාණන් වහන්සේ අර බුදු කෙනෙක් අඳුනා ගන්න බැරි වෙන හැටියට බුදුරැස් අකුලගෙන සාමාන්‍ය භික්ෂුවක් හැටියට තමයි එකලාව ගියේ. අර ඉතින් පස්සේ තමයි කාශ්‍යප රහතන් වහන්සේ ධර්ම සංවේගය කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩින්න ප්‍රදේශයක නම් අයි කවදාකවත් හිටින්නේ ආවේ නැහැ. අර තිප්පලි ගුහාවට ගිහින් එහේ ආරණ්‍යමයි හිටියේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර අවශ්‍ය කාර්යයක් මතු කරන්නයි ඔය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේ උපාසිකාවට අපේ බෝසතාණන් වහන්සේ සාරාසංකල්ප ලක්ෂයේ තුන දාන පාරමී පිරුවානේ. ඒ තථා ඒ බෝසතුන් වහන්සේගෙන් දානේ නොගත් සත්‍යයක් මේ ලෝකේ නැහැලු. නමුත් ඒ උපාසකම්ම ඉඳලා නැහැ මේ සක්වර. පිට සක්වර කියලා කි. බෝසතුන් වහන්සේගෙන් දානයක් ලැබලා නැහැ. එහෙම ලැබුණා කියලා නම් කවදාකවත් ලෝක වෙන්නේ නැහැ ලොන්නේ මේ කියලා තියෙනවා. ඉතින් අපි සිතේකට උන්වහන්සේගෙන් දාන ලැබලා තියෙනවා සසර. සසර. ඒක බරපතලයි බරපතලයි. ඒ කියන්නේ තමන් නොදන්නා කෙනෙක්ව ඉඳගෙන දන්න කෙනෙක් හැටියට ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකේ ආදීනව කියලා තියෙනවා අනාගතයේ බුදුරු 1000ක් බුදු වුණත් බුදු කෙනෙක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. බුදුබණ ආબોධ කරගන්න බැරි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමක් නේ. බුද්ධේ කංකති සැකේ කුණේ කෙලින්ම කියනවා නේ. සැකේ කුණේ මේ කෙලින්ම කියනවා. ඔව් ඔව්. ඉතින් එයා දැක්කෙත් නැහැ. එයා දැක්කෙත් නැහැ. කවුරු හරි පඬිතුක කියපු වචනයක් ඔය කතා කරන්නේ. Taman දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි යම් කිසි විදිහකින් යමක් යමක් කියනවා නම් ඇත්තට ඇසූ පමණින් ස්ථිරව පිළි නොගෙන තා සොයා බලන්න ඕන. සොයා බැලීමෙන් අපට නිම විසඳුම ලබා ගන්න පුළුවන්. කොයි දේුණත් එහෙමයි. මේ කොයි දේුණත් සොයා බලා විමසීමෙන් පිළිගත්තොත් වඩනවා. නැත්නම් අවිනිශ්චිතව තියාගන්න ඕන. මේක මම තව සොයන්නට ඕනේ කියලා. ඒකයි පිළිවෙල. විජෝ කියන්නේ තින් අර ශ්‍රද්ධාවක් නෑ. ඒ වගේම මිච්ඡා ඥානෙ තියෙනවා. මිච්ඡා ඥානෙ කියන්නේ වැරදි අවබෝධය. මිච්ඡා ඥාන කියලා කියන්නේ මාර්ගාංග කියලා කියනවානේ 12 අකුසල පැත්තේ 12. ඒ නිසා තින් අපි කොහොම ප්‍රවේශම් වෙන්නට ඕන දැන් බලන්න අපේ බෝසතුන් වහන්සේ ගටිකාර කුඹකාරතුමා මිත්‍රයා. එතුම ආශ්‍රමයක් හදලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ සහිත සංඝ පිරිසට කුටි හදලා වස් වැසෙව්වා. ඒ ආශ්‍රමයේ තියෙන ගංගානම් ගඟාසබඩ මියාගේ ගෙදර තියෙන්නේ. එයා එතුම අනාගාමී. ඒ වගේම දෙමව්පියෝ දෙන්න අන්දයි අඳ දෙමව්පියන් උපස්ථාන කරමින් ඉන්නේ. මුදමුදල් පාවිච්චි කරන්නේ විකාල භෝජනයක් නෑ. භ්‍රමචාරී බොහෝම උසස් ජීවිතයක්. හැබැයි එතුම වංශයෙන් පහත් වුණත් උසස් පුද්ගලයන් ගැන හොඳට දන්නව අඳුරනවා. ඉතින් ওই ජෝතිපාල මානුක කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් මානුකේ. බොහොම උගත්, බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ගියා තමන්ගේ මිත්‍රත්වයේ නිසා ජෝතිපාල මානුක තමවිත ගිහින් කිව්වා මිත්‍රයා මගේ ආශ්‍රමයක් තියෙනවා. එතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අතුළු සංගප්තියස් වස්වසලා ඉන්නවා. තමුන්නාසෙත් එමු බලන්න යම්. ඉතින් ගත්ත කටටම එකවරට කිව්වා ඉෂමුඩු කරගත් පමණින් කසාවත් හඳපෙරුව පමණින් බුදු වෙන්න බෑ. ඔය බොරු බුදු කෙනෙක් කිව්වා. අන්න වචන වැරදුණු තැන. අයමත් ආරාධනා කළා. තුන් සැරයක් ආරාධනා කළා. තුන් සැරේම ඔය වචන කිව්වා. ඉතින් ඊට පස්සේ එහෙනම් ගඟට යන්න ආන්න කිව්වා. ඒකට කැමති. ගඟේ නාන්න කැමති බ්‍රාහ්මණයෝ. ඉතින් ගිහිල්ලා ඉතින් මේ දෙන්නාට එකට නාන්න වංශය හැටියට කැප නැණි ගටිකාර ගොඩ හිටිය චෝතිපාල මානතුමා ගඟේ නෑව. නාලා ගොඩ වුණා. ඇඳුම් මාරු කරන්න ඉස්සරම කිව්වා මේ ළඟම ළඟ තියෙන ආශ්‍රමයේ අපි යම් බලන්න. තුන් සැරයක් මල්විතේ ප්‍රතික්ෂේප කළා. දැන් වාර 6යි. වාර 6ම එක විදිහට ප්‍රතික්ෂේප කළා. නමුත් ගටිකාරතුමා හරි බුද්ධිමත් පුජ්‍යලේ. එයා අනාගාමි කියලා එතුමාට තරහින් ඉන්නේ නැහැ. ඉතින් එතුමා මේ ජෝතිපාල මානුතුමා දැන් ඉසකේ කලඹ ලෙහලන ඉන්නේ කොණ්ඩෙන් අල්ලගත්ත. යනවද නැද්ද කියලා. ඇත්තට මේ ආත්ම ශක්තියේක ඉතින් ජෝතිපාල මානුතුමා හිතුවලු අනේ මේ පුජ්‍යලයා මගේ කේශ කලාපෙන් අල්ලන්න මොන තරම් හිතේ ශක්තියක් තියෙන්න ඕනද? මේ මොහුගේ ශක්තිය නෙමෙයි. මේ දකින්න යන්න ඕනේ කියන තථාගතයන් වහන්සේගේ බලය. යන්න ඕනේ කියලා මිත්‍රයා කියන යා කිව්වා. දෙයඳුන් ඇඳගෙන ගියා. ඉතින් ගටේකාරතුමා වැඳලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ මගේ මිත්‍රේ ඉතාම හිත මිත්‍රේ. මෙතුමාට සුදුසු අනුශාසනාවක් ලැබේ. ඉතින් අපේ ආශිර්වාද වාක්‍යවත් දන්නවනේ කවුද මේ කියලා ඊළඟට බුදු වෙන්නේ ඉන්න බෝසත්න් වහන්සේ. ඉතින් සුදුසු දේශනාවක් කරාම ජෝතිපාල මානුකතුමා මිත්‍රයාට කිව්වා ගත්තිකාරතුමාට මිත්‍රයා ඔබ මෙච්චර කලක් බණ අහනවා. ඇයි පැවිදි වෙන්නේ? මේ තුන් ධර්මයක් මෙච්චර පිරිසිදු වෙන්නේ නැති. ඒක මම පැවිදි වෙනවා. මම මෞඛ්‍ය දෙන්න බලා ගන්න කෙනෙක් නෙමෙයි මම ගම් පැවිදි වෙනවා. ආහෙනම් මිත්‍රයා මම මහාන වෙනවා. එලා මහාන වෙලා ත්‍රිපිටක සාරියේ ධ්‍යානාභිචාරාලාවියේ 24 වෙනි විවරණේ ලැබුවා. බලන්න එදා ඒ වචන 6 කියන්නේ එක වචනේ 6 වාරයක් ප්‍රකාශ කිරීමේ අකුසලයේ කොච්චර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න හේතු වුණා. ඉතින් ඒ මේ බෝධි සම්භාර පුරාණ බුදු වෙන දිනුත් එමුදත් කොහොමනම් අනිත් කෙනෙකුට කොහොම විපාක දෙයිද නේ? හැමදාම පාරවර දෙනවා. කවදාකවත් මහා නෙවෙන්න ලැබෙන්නේ නැහැ උසුම් තැනක. කවදාකවත් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන් ලැබෙන්නේ ඇයි තමන්ගේ මිසදිටුවක් නේද? ඒ දිට්ඨිය ඒ කියන්නේ ඇති දේ නැති කොට හිතෙනවා නැති දේ ඇති කොට හිතෙනවා. ඒක නිසා යම් කිසි කාරණයක් විනිශ්චය නැතිනම් ඒක කියු ඵලයෙන් බාර ගන්න සිදුසු නෑ. පසුගිය කාලේ 81 අවුරුද්දේ අපි දඹදිවගේ වෙලාවේ අපේ කණ්ඩායම හිටියා වාර 24ක් දඹදිව ඒ පිරිස එක්ක යන බොහොම වැදගත් මහත්මියක් ජයසිරිග මහත්මයා කියලා වයසය එතකොට අවුරුදු 70ක් විතර. එයා තමයි මේ පිරිසට කරුණ කියා දෙන්නේ. ඉතින් අර ගන්ධකුටියේ ජේතවනාරාමේ ගන්ධකුටියේ බලලා කියන ඒක තියෙන කොටස් තුනක්. ඉස්සරහ කොටස, මැද කොටස, අග කොටස. අග කොටස තියෙන කාමරය අඩි 10ක විතර දිග පළල කාමරයක්. ඉතින් පිරිසට දෙන්නලා කිව්වා මේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සැතපුණු කාමරය. ඉතින් මේ කාමරේ හිටිය කෙනෙක් දොළොස් ශ්‍රීණක් ඉන්නේ කොහොමද? උස තියෙන්නේ කොහොමද? මේ බලන්න දොළොස් ශ්‍රීණක් තියා මේ අඩි ගානයි මේ දිගපළ තියෙන්නේ. ඉතින් මං කිව්වා ජයතිලක මහත්තයෝ ඔය කතාවම නවත්තන්න. මේ ඉන්නේ මැද්දට. ඔය කුටිය බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු තියෙන කිරිකර කුටිය. ඔය කුටිය වැඩි හිටියේ නෑ. ඔය කුටිය ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිදැගුම් කරන්නේ බුදුරජාණන් වහන්සේට ගොඩාක් දේවල් පූජා කරනවා. ඒවා සංඝයාට බෙදා දෙන තුරු ඔය කුටිය තියන්නේ. ඔක පිරිකර කුටිය, ගබඩාව කියලා අපි කියන්නේ. මෙන්න වැඩි හිටියේ තැන, මෙන්න ඇද තුණු තැන කියලා මම කිව්වා දිගපැල මල්ල බලන්න කියලා. ඒ කියන්නේ උතුරට ශිරිපතු, දකුණට සිරස, නැගෙනහිර බලාගෙන බටහිර පිටුපාල සැතපෙන්නේ සිංහසෙයියාරි. මේ මෙතන කොහොමද කියලා එතකොට මිනිස්සයා තේරුම් කරගත්තා. ඉතින් ඔය යන්නේ හැමෝටම මොමුනි කියන්නේ? ඉතින් අර අපි කාරණාව තේරුම් අරන් හිටිය නිසා පැහැදිලි කරා. ඊට පස්සේ අර සද්ධාලෝක ස්වාමීන් වහන්සේත් එතන ඉන්නවනේ ජේතවනේ. ඔය වන්දනා ප්‍රේත කරුණ කියන්නේ ඒ උන්වහන්සේ කිව්වා ඊළඟ දවසක. මම එනවට කිව්වා. ඊට පස්සේ ඔය කියන්නේපා. අනේ ආඳුරු නිස්සද්ද වුණා. ඒ මොකද අර කවුරු කවුරු කියන කාර කියන්නේ මේ හිතා බලන්නේ නැහැ. හිතා දැන් ස්ටෝක්ව තියෙන එකට කියනවා ප්‍රමුඛ කියලා. ඒ ස්ටෝක්ව ඉඩකඩ තියෙනවා. එතන තමයි රජවරු මැතිඇමතිවරු කුටියට ආවම සම්මුඛ වෙන්නේ ආගන්තුකයන්ට. නැද කොටස තමයි කවුරුත් නැහැ ඇඳ විතරයි තියෙන්නේ. අර අග කොටස තමයි යදී ඉන්න මේ ඒ කාලේ පිරිකර සම්පත් කරන්නේ. ඉතින් ඔය වගේ හැම දෙයක් ගැනම සොයා බලා වුණේ තීරණය ගන්න නේද? තියෙනවා. අර කපිල වස්තු නුවරින් ලැබුණා කිව්වනේ ධාතුන් වහන්සේලා ඒවා ඉතින් ලංකාවටත් වැඩම කෙරෙව්වානේ. ඒවා ඇත්තනේ කපිල වස්තු මේ නව දිල්ලියේ මියුසියම් එකේ තියෙන බොහොම ලස්සනට ගරුත්වයෙන් තැන්පත් කරලා අදහසින් බලන්න පුළුවන්. ඉතින් මෙහෙම කියන්නේ නැති ඉතින් මේ උපදේශ දෙන උපදේශකයන් වහන්සේ. ඒ කියන්නේ දානයට වඩා සීලය උතුම්, සීලයට වඩා භාවනාව උතුම්. ඒකට මේකට ආනිසංස වැඩි කියන එකනේ. දැන් වේලාම සූත්‍රය කියලා තියෙන්නේ ආනාපාන සතිය ගැන තින් කියලා නෑ. එතන ඔන්න මේ ත්‍රිසංගත සතර දෙන දානට වඩා පංචීල් නොරකිනින් දිහිගොඩ දෙන දානේ මහත්ඵලයි. ඊට වඩා පංචීල් දකින බෞද්ධ නෝනෙකුට දෙන මහත්ඵලයි. ඊට වඩා ධ්‍යානලාභිතාපසිනුර දෙන දානේ මහත්. ඔහොම ඊළඟට තිසරණගත බෞද්ධට දෙන දානේ මහත්ඵල. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා සහාතන් වහන්සේලා, පසේ බුදුවරයන් වහන්සේලා, ලෝතුරා බුදු කිමිට දෙන දාන සියල්ලට වඩා මහත්ඵලයි. ඊට වඩා කියනවා මුළු පොළොව තලයේ සමතලා කළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ආසනින් ආසන ගෑවිල්ල වාඩි කරවල ප්‍රණීතව දෙන සිව්පස දාණයට වඩා සිව්දිගින් වඩන සංඝයාට ආවාසයක් කරවීම මහත්ඵලයි. ඊටත් වඩා තිසරණේ පිහිටීම මහත්ඵලයි. ඊටත් වඩා පංචශීල පිහිටීම මහත්ඵලයි. ඊට වඩා මේ සුවඳ පිටක් ආග්‍රහණය කරන තරම් කෙටි වේලාවක්, ඒ කියන්නේ තත්පරයක් තරම් කිරිපීරන් දෝන අතරන් කෙටි වේලාවක් සිල් සත්ව සූපත්ත්වා මෙත් වැඩිම මහත්ඵලයි. ඊට වඩා ඇසිතීහින් කරන් කෙටි වේලාවක් සිල් සංස්කාර අනිත්‍යයි දුකයි අනත්තයි විපස්සනා කිරීම මහත්ඵලයි කියලා තියෙනවා. එතකොට ඒකින් මේ උපදෙස් දීලා තියෙන්නේ අනිත්‍යවා පහක් කොට කියෙම නෙමෙයි. මේ ප්‍රතිපත්තියට යොමු කිරීම. දැන් විපස්සනා කිරීම කැලිම නිවනටනේ. නියමිත ප්‍රතිපදිතේ යොමු කිරීම අර සියල්ලට වඩා උසම් බාපාදා දෙන්නයි දේශනා කරේ. අරවා ප්‍රතික්ෂේප කිරීමන්නේ. පර්ම සියල්ලම චිත්ත. ආහා සිතට සම්බන්ධයි. ඔව්. හැම කර්මයක්ම සිතත් එක්කමනේ පහළ වෙන්නේ. මනෝපුබ්බංගමා කිවේ නිසානේ. කර්ම කිව්වහම හැම චිත්තචෛසිකයක්ම හැම චෛසිකයක්ම සිත පෙරටකරනේ පවතින්නේ. එසා හිතක් සම්බන්ධයි. දැන් අර අපි ඊයේ කිව්වනේ හේතුඵල සම්බන්ධතාවයේ අවිජ්ජා සංනා උපාදාන චේතනා කර්ම කියලා. චේතනාක්මේ චේතනා චෛසිකේ කර්ම කිව්වේ මුළු චිත්තචෛසික සියල්ලම. දැන් අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ වචනේ කියනකොට අපට කුසල චේතනා රාශියක් පහළ වෙනවා. ඒක චේතනා. ඒ කුසල චේතනාවේ චිත්තචෛසික රාශියක් පහළ වෙනවා. ඒවා තමයි කර්ම භව කියලා කියන්නේ. කර්ම භව සංස්කාර, කර්ම භව කියන්නේ. ඒතකොට අපි ඒක සෝමනස්සහගතව නම් নমස්කාර කිව්වේ ආර පළවෙනි මහා කුසලසක පහළ වෙලා. එතන කියනවා චිත්තචෛසික ධර්ම 34ක්. ඒ ඔක්කොම අර කර්මයටයි කියන්නේ. ඒකට කියන්නේ කර්ම භව කියලා. දැන් උපාදාන පත්‍ය භව කියන්නේ එතන ඒ මුළු චිත්තචෛසික සම්පින්දනය. අවිජ්ජා පත්‍ය සංඛාරයෙන් චේතනාවට නම. දැන් මෙහෙමයි බෙදලා තියෙන්නේ. ඒ හැම කර්මයකට සිත සම්බන්ධයි. සිත සම්බන්ධයි. ඔව් මෙහෙමයි. චේතනාවක් නොමැතිව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ සිතාමතා නොකරන දේවල් තියෙනවා. නමුත් එතන චේතනාවක් තියෙනවා. ඒක මේ වට කියන අභ්‍යවහාරිකයි කියලා. අභ්‍යවහාරිකයි කියන්නේ ඉතින් බරපතල නෑ කියන එකයි. දැන් අපි හිතමු දැන් ඉතිපිසෝ ගාථාව කියනවනේ. ඒ ඕනකමින් කියනකොට අමතක වෙලා කියවෙනවනේ. කොහෙද කොහේ කොහෙද ගිහිල්ලා? කොහෙ කියවෙනවා? එතකොට ඒ කියපු ඉතිපිසෝ ගාථාවකට අමතක වුනේ මොකද්ද? ඥාන විප්‍රයුක්ත වුණා. නමුත් සිත තියෙනවා ඒකේ. ඒකේ සිත තියෙනවා දුබලයි. නුවණින් තොර නිසා. අර සිහියෙන් කියනකොට නුවණත් එක්ක වැටහි වැටහි කියනකොට ඒක ප්‍රබලයි. අනේක අර උස්පහත් වේදි නිසා චේතනාව අර කර්මයෙන් තොර එකක් නෙමෙයි ඒකට. ඒ ඥාන විප්‍රයුක්ත කුසල චේතනාව පහළ වෙනවා. අපොසිට චේතනාවක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගමන් කරනකොට අපි දන්නේ නැහැ සතෙක් පෑගිලා මැරෙන්න පුළුවන්. එතන කිසි ලෙසකින් චේතනාවක් නැහැ. ඥාන විප්‍රයුක්ත චේතනාව කියන්නේ ඕනකමක් ඇත්තෙම නැති නිසා සතාපත් තලන්න මරන්න ඕනකමක් නැහැ. තමන් හිතාගෙන යන්නේ මේ මගේ පායටවත් සතෙකුට හිංසා නොවේවා කියලා. ඉතින් අපි නොදැනුවත් ඒ සතෙක් කල්ලා මැරලා ගියා කියලා කොයිලසිකින්වත් කර්මයක් බැඳිලා නැහැ. අඩුවාසෙන්වත් කර්මයක් බැඳිලා නැහැ. හැබැයි තින් කර්මයක් බැඳෙන ඕන සතෙක් පැවිච්චා වන් සිතින් මැරිච්චා කියලා කියේ. ඒකට වරදයි. ඒකට නොපෑහුණත් පාපයක් වෙලා. ඇයි අපිරිසුදු තියෙත හැමන්නේ? පෑගුණොත් අනිවාර්යෙන් ප්‍රාණඝාතත් වෙනවා. ඔව් ෆස්ට් වුණොත් වෙන ආපස්සිය වෙන අකුසලයක් වෙනවා. ප්‍රාණඝාත අකුසලේ නෑ. එතන කියන්නේ කුක්කුච්ච කියලා පසු තැවිල්ල. ඒකත් එක්තරා අකුසලයක් තමයි පටගෙහි තියෙන්නේ. මේ එහෙම වෙලා අපි හිතන්නට ඕනේ හිත පිරිසිදු වෙන්න. මේ ඒ කියන්නේ මේ මම අතින් නොදෙන මේක සිදු වුණා. නිින් ඉදිරියේ කැවෙන්නක්වත් නොවේවා. ඒ මගෙන් අතින් සැලිච්ච සතාට මතු සතරදී දුකක් නොවේවා, සුව වේවා, මෛත්‍රී කරන්න.
අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.